අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන්. සුබ සැන්දෑවක් ආදරණීය දූල පුතාල හැමෝටම. අපි අද ඔබ හමුවට එන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණ ගුවන් විදුලිය මගින් සංවිධානය කරනු ලබන රුහුණු ගුරුගෙදර පාඩම් වැඩසටහන් මාලාවේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ 16 වන පාඩම් වැඩසටහන ඔබ වෙත ළඟා කරවීමේ අරමුණින්. දුවල පුතාලට මතක ඇති පසුගිය සතිවල දාය ශ්‍රේණිය 4 වන පාඩමේ මූලික කොටස් වන වොලිබෝල් ක්‍රීඩාව, නෙට්බෝල් ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාවේ සියලුම කොටස් ආවරණය කරා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ සිව්වන පාඩම් වන ක්‍රීඩා සහ එලිමහන් ක්‍රියාකාරකම් වල යෙදෙමු කියන පාඩමේ 4 වන කොටස වන එලිමහන් අධ්‍යාපනය කියන කොටස පිළිබඳව.
දුවල පුතාලා දන්නවා එලිමහන් අධ්‍යාපනය කිව්වහම එහි වචනයක් තියෙනවා එලිමහන් කියලා. එලිමහන කිව්ව ගමන්ම අපේ හිතට එන පළවෙනි දේ තමයි නිවසින් බාහිරව, එහෙමත් නැත්නම් මොකක් හරි ගොඩනැගිල්ලකින් එළිය කියන එක. ඔව් දරුවනි, ඔයාලා හිතපු එක හරි. එලිමහන් අධ්‍යාපනය කියන්නේ අපිට බාහිර සමාජයේ වටපිටාවේ, එහෙමත් නැත්නම් පාසලේ ගොඩනැගිලි වලින් පරිබාහිරව සිදු කරන විවිධාකාරයේ ක්‍රියාකාරකම් වලට. ඉතින් අපි අද මේ එලිමහන් ක්‍රියාකාරකම් මොනවද කියලා කතා කරමු.
දුවේ පුතේ, එලිමහන් ක්‍රියාකාරකම් කිරීමේදී පරිසරය සමග එකතු වෙමින්, ගහකොළට ආදරය කරමින්,
සාභාවික සෞන්දර්යය අගය කරමින් ක්‍රියාකාරී වීම සඳහා එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් අපිට ගොඩාක් වැදගත් වෙනවා. සබා ධර්මයත් සමග අප එකතු කිරීම සඳහා පාසල්වල එලිමහන් අධ්‍යාපනයට අදාළ ක්‍රියාකාරකම් බොහෝමයක් ක්‍රියාත්මක කරන බව දුවල පුතාලා දැකලා ඇති.
පාසල්වල සහ නිවෙස්වල එම ඒකාකාරී ජීවිතයෙන් මිදීම, ක්‍රියාකාරී වීම සහ රසවින්දනයේ උදෙසා බොහෝ විට අපි මෙම ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ගෝලීය කොරෝනා වසංගතයත් එක්ක ඔයාලට මේ කාලේ නිවසට වෙලා ඉඳලා එපා වෙලා ඇති නේද? මේ කාලේ පාසලේ යාළුවෝ කට්ටියත් එක්ක කොහේ හරි චාරිකාවක්, එහෙමත් නැත්නම් පාගමනක් යන්න තිබුණා නම් කොහොමද? ඔයාලා ගොඩක් සතුටු වෙයි.
ඉතින් දුවේ පුතේ, විවේකයේ ඵලදායීව ගත කිරීමට, කණ්ඩායමක් ලෙස සාමූහිකව ජීවත් වීමට, පෞරුෂ සංවර්ධනයට මෙම එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් ඉවහල් වෙනවා. අපි දැන් එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් මොනවද කියලා බලමු. ඒව තමයි දුවේ පුතේ, කඳවුරු බැඳීම, ගිනිමැල ක්‍රීඩා, එලිමහනේ ආහාර පිසීම, පරිසර නිරීක්ෂණය, පාගමන්, වන ගවේෂණ, ඔරු පැදීම, කඳු තරණය, පාපැදි සවාරි. මම මේ කිව්වේ එලිමහන් ක්‍රියාකාරකම් කිහිපයක් විතරයි. තව ගොඩාක් එලිමහන් ක්‍රියාකාරකම් තියෙනවා අපිට කරන්න පුළුවන්.
දුවේ පුතේ, අපි දැන් මේ එලිමහන් ක්‍රියාකාරකම් මොනවද කියලා හඳුනාගත්ත වගේම එම ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි දැන් කතා කරන්නයි යන්නේ. අපි මෙම එලිමහන් ක්‍රියාකාරකම් කිරීමෙන් අපිට සතුට හා විනෝදය ලබා ගැනීමට හැකි වෙනවා. විවිධ පරිසරවල ඇති තත්ත්වයන් හඳුනා ගැනීමට හැකි වෙනවා. ස්වභාව ධර්මයේ අභියෝග තේරුම් ගැනීමට හැකි වෙනවා. මේ එලිමහන් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ලැබෙන වැදගත්ම ප්‍රයෝජනයක් තමයි අපි හැමෝටම ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව වර්ධනය වෙනවා. විවිධ ගවේෂණ හැකියාවන් වර්ධනය වෙනවා. එකිනෙකා තුළ ආත්ම ධෛර්ය වර්ධනය වෙනවා. නායකත්ව හැකියාවන් වර්ධනය වෙනවා.
ඒත් එක්කම අපිට ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි සාමූහිකත්වයේ වර්ධනය වීම. තව දෙයක් තමයි අපිට නිවැරදි තීරණ ගැනීමට හැකියාව මේ මගින් ලැබෙනවා. එලිමහනේ ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් අපිට විවිධ ආදේශක භාවිතයට හුරු වෙන්න පුළුවන්. අපිට ඇතිවන විවිධ ප්‍රශ්න निराකරණය කර ගැනීමටත් අපිට හැකියාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, අපි දැන් එලිමහන් ක්‍රියාකාරකම් වර්ග සහ එම ක්‍රියාකාරකම් වලින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දැනුවත් වුණා.
ආදරණීය දුවේ පුතේ, අපි අද මේ පාඩමේ විවිධ එලිමහන් ක්‍රියාකාරකම් අතරින් පාගමන් සහ වනගවේෂණය පිළිබඳව ඔයාලට වැඩිදුරටත් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ.
පළමුවෙන්ම අපි කතා කරමු පාගමන් කියන ක්‍රියාකාරකම ගැන. පාගමනක් කිව්ව ගමන් අපිට මතකයට එන්නේ යම්කිසි පිරිසක් සමග පයින් ගමන් කිරීමක් ගැන නේද? ඉතින් දුවේ පුතේ, විවිධ වූ අරමුණු සාක්ෂාත් කරගැනීමේ අදිටනින් විවිධ පාගමන් සංවිධානය වන අයුරු ඔබ ඕනෑතරම් දැකලා ඇති නේද?
ඒවායින් කිහිපයක් ගැන අපි සාකච්ඡා කරමු. මොනවද මේ පාගමන් වර්ග? ජනතාව දැනුවත් කිරීමේ පාගමන්, අරමුදල් එකතු කිරීමේ පාගමන්, විනෝදය සඳහා වූ පාගමන්,
කැලෑ ගවේෂණ පාගමන්, දේශපාලන පාගමන්, විරෝධතා පාගමන්, පෙළපාලි.
දුවේ පුතේ, මේ අතරින් දේශපාලන අවශ්‍යතා, අරමුදල් රැස් කිරීමේ හා ජනතාව දැනුවත් කිරීමේ පාගමන්ද පවත්වනවා. ඒවා අධ්‍යාපනයට සම්බන්ධ නොවුනත් පාගමන් හැටියට තමයි හඳුන්වන්නේ. මේ පාගමන් බොහොමයක් පැවැත්වෙන්නේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශවල. ඒකට හේතුව තමයි ජනතා වැඩි ප්‍රමාණයක් සිටින ස්ථානයක පාගමනක් සංවිධානය කිරීමෙන් ඔවුන්ගේ පණිවිඩය ජනතාව අතරට යැවීම පහසු වෙනවා.
ඒ නිසා එවැනි පාගමන් වැඩිපුර සංවිධානය වෙන්නේ නගරබද ප්‍රදේශවල. මෙවැනි පාගමන් ඔයාලා ඇත්තටම දැක්කේ නැතත් රූපවාහිනියෙන් හෝ දැකලා ඇති කියලා අපි හිතනවා. එම පාගමන්කරුවන් විවිධ පාඨයන් කියවමින්, කෑගසමින්, බෝඩ් ඔසවමින් තමයි පාගමනේ යෙදෙන බව ඔයාලා දැකලා ඇත්තේ.
මේවැනි පාගමන් වලට විවිධ කරදර වෙන අවස්ථාවලුත් ඔයාලා දැකලා ඇති නේද? විශේෂයෙන්ම දේශපාලන පාගමන් සහ ඉල්ලීම් මුල් කරගත් විවිධ පාගමන් වලට බාධා ඇතිවන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල පිරිස් පාලනය කරන්න පොලිසිය මැදිහත් වෙනවා. එය මැඩත් පැවැත්වීමට පොලිසියට අපහසු නම් අධිවේගී ජල ප්‍රහාර, කඳුළු ගෑස් වැනි දේවල් යොදලා පිරිස් පාලනය කිරීමට පොලිසිය විසින් කටයුතු කරනවා ඔයාලා දැකලා ඇති.
නමුත් ආදරණීය දුවේ පුතේ, අපි මේ කතා කරන්නේ අපිට අධ්‍යාපනික වශයෙන් වැදගත් වන පාසලේ පාඩම් හා බැඳුණු පාගමන් සම්බන්ධවයි. අපි පාසලේදී පාගමනක් සංවිධානය කරන්නේ විනෝදය සඳහා සහ අපට යම් දැනුමක් ලබා ගැනීම සඳහායි. මෙවැනි වූ පාගමන් සංවිධානය කරනු ලබන්නේ සිතට සැනසුමක් ලබාගත හැකි ප්‍රදේශවල ක්‍රියාත්මක කරනවා. එම පාගමන් අපි රබර් වතු, තේ වතු, පොල් වතු වැනි කැලෑ ප්‍රදේශවල තමයි ක්‍රියාත්මක කරන්නේ.
දුවේ පුතේ, පාසලේදී අපි පාගමන් සංවිධානයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයකුත් තියෙනවා. ඒව තමයි, පළමුව අපි යා යුතු මාර්ගය සහ පාගමන යාමට නියමිත දිනය පිළිබඳව තීරණය කිරීම. පාගමන යන සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. පාගමනයේදී විනෝදයේ රසවින්දනය සඳහා යම් ඉඩක් කල්තියම් සැලසුම් කර ගැනීම. සාමාජිකයන්ගේ පහසුව පිළිබඳව සොයා බැලීම.
විවිධාකාරයෙන් අවසර ලබාගත යුතු ස්ථාන හා පුද්ගලයින්ගෙන් අවසර ලබා ගැනීම. දැනුම් දිය යුතු ආයතන හා පුද්ගල වගකීම් පිළිබඳ අවබෝධය. විවිධ වගකීම් ඇති බැවින් සමාජිකයන්ට එක් එක් වගකීම් පැවරීම.
දුවේ පුතේ, අපි දැන් මේ කරුණු එකින් එක කරන්නේ කොහොමද කියලා බලමු. මෙහිදී කරන්නේ අපි පාගමන යන මාර්ගය පිළිබඳව ගුරුවරුන් සහ වැඩිහිටියන් සමග සාකච්ඡා කිරීම. යාමට නියමිත දිනය තීරණය කිරීම සහ මාර්ගය මොන වගේ එකක්ද කියලා අපි මූලිකවම බලන්න ඕන කරුණක්.
ඊට අමතරව අපි ගමන ආරම්භ කරන ස්ථානය සහ අවසන් කරන ස්ථානය පිළිබඳව සාකච්ඡා කර දැනුවත් කළ යුතු වෙනවා. පාගමන යාම පිළිබඳව පොලිසිය දැනුවත් කර අවසර ලබා ගැනීම අපි කරන්න ඕන දෙයක්.
මීළඟට අපි බැලිය යුතු දෙයක් තමයි පාගමන යන සියලු සමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. මෙහිදී අපිට මාර්ගයේ ගමන් කිරීම පිළිබඳව සමාජිකයන් දැනුවත් කළ යුතු වෙනවා. අපිට අවශ්‍ය නම් දෙමාපිය කිහිප දෙනෙක් ආරක්ෂාව සඳහා යොදා ගන්නත් පුළුවන්.
දුවේ පුතේ, ඉන්පසු අපි බලන්න අවශ්‍යයි අපේ පාගමනයේදී අපේ විනෝදාස්වාදය සඳහා යම් ක්‍රියාකාරකමක් හෝ කිහිපයක් සංවිධානය කරගන්න. පාගමන යන අතරතුරේදීම ගීතයක් ගායනය කිරීම හෝ අපගේ පාගමනට සරිලන වැකි කියවීම ආදිය සිදු කරන්න පුළුවන්. අපි පාගමන අතරතුර යම් ස්ථානයක ගිමන් නිවා ගැනීමට තීරණය කර ඇතනම් එම ස්ථානයේදී විනෝදය සඳහා යම් ක්‍රියාකාරකමක් කිරීම වැනි දෙයක් අපිට සැලසුම් කරගන්න පුළුවන්.
දුවේ පුතේ, අපි ගමන් කරන විට අපේ සමාජිකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම හෝ අවශ්‍ය ද්‍රව්‍ය සමාජිකයන්ට සපයා ගැනීමට හෝ දැනුවත් කළ යුතු වෙනවා. ගමනේදී අවශ්‍ය ජල පහසුකම්, හිස්වැසුම්, පාවහන්, ඇඳුමේ ස්වභාවය පිළිබඳව අපි මුලින්ම දැනුවත් කළ යුතු වෙනවා.
ඊට පසුව අපි සැලකිලිමත් විය යුතු දෙයක් තමයි දුවේ පුතේ අවසර ලබා ගැනීම. මුලින්ම අපි පාසල මගින් මෙම පාගමන සංවිධානය කරනවා නම් අපි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි පාසලේ විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමියගේ පූර්ණ අවසරය ලබා ගැනීම. විදුහල්පතිතුමාගේ හෝ විදුහල්පතිතුමියගේ අවසරය නැත්නම් අපිට මේ වැඩසටහන සංවිධානය කරන්න හෝ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා මූලිකවම අවසරගත යුත්තේ පාසලේ විදුහල්පතිතුමාගෙන් වීම අපි හොඳින් මතක තබා ගන්න ඕන.
ඉන්පසුව අනෙකුත් ආයතන වලින් අවසර ගැනීම කරන්න ඕනේ. ඒ සඳහා විධිමත් ආකාරයෙන් ලිපියක් ලියලා තමයි අපි අවසර ගන්නෙ. වාචිකව අවසර අරගෙන හරියන්නේ නැහැ. එහෙම අවසර ගන්න ඕන ආයතන තමයි පොලිසිය, කොට්ටාස අධ්‍යාපන කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතන.
අපි දැන් පාගමන් සංවිධානය සහ ඒ පිළිබඳව කරුණු කිහිපයක් ඉගෙන ගත්තා. දුවේ පුතේ, මීළඟට අපි සූදානම් වෙන්නේ වන ගවේෂණය පිළිබඳව කතා කරන්න. වන ගවේෂණයද පාගමන් වගේම පයින් ගමන් කරන ක්‍රියාකාරකමක්. උනත් පාගමන සහ වන ගවේෂණය අතර වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඒ අතර වනාන්තර මාර්ග සොයා ගැනීම, ආරක්ෂාවාදී විශේෂ ක්‍රියාමාර්ග තියෙනවා.
දුවේ පුතේ, වන ගවේෂණයේදී අපිට යන්න තියෙන සාමාන්‍ය අපි යන එන පාරක නෙවෙයි. බොහෝ විට අපිට යන්න වෙන්නේ විශාල කැලෑවක. ඉතින් කැලෑවල් වල සාමාන්‍ය පරිදි පාරවල් නැහැ. එහිදී අපිට යන්න තියෙන්නේ කවදාවත් නොගිය කැලෑ රොදක. ඒ නිසා මේ ගමන යද්දී අපි වඩාත් කල්පනාකාරී වෙන්න ඕන, විශේෂයෙන්ම පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව.
මෙහිදී පහසු ක්‍රමයක් වන්නේ යා යුතු මාර්ගය ඇඳ ගැනීම. එය වන ගවේෂණයේදී වඩා පහසු හා ආරක්ෂිත ක්‍රමවේදයක්. වන ගවේෂණය සඳහා මාර්ග සිතියම් සකස් කිරීමේදී සම්මත සලකුණු තියෙනවා. අපි ඒව සොයාගත යුතු වෙනවා. වන ගවේෂණයේදී කළ යුතු තවත් දෙයක් තමයි මාලිමා යන්ත්‍රයක් ආශ්‍රයෙන් සටහන් ඇඳීම හා කියවීම. ඒක අපි හරියට ඉගෙන ගත්තොත් ඉතාම පහසුවෙන් කළ හැකි කාර්යයක්.
වන ගවේෂණය සඳහා සැලසුම් සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු විශේෂ කරුණ කිහිපයක් තියෙනවා. ගමන පිටත් වීමට අපේක්ෂිත වනය පිළිබඳව, ගමන් කරන දිනය, ගමන් කරන වේලාව සහ ගමනේ අරමුණු. මෙහිදී අපි මුලින් සාකච්ඡා කළ යුතු වන්නේ අපි ගවේෂණය කරන වනය මොකක්ද කියන එක, ඒ ස්වභාවය, ඒ රක්ෂිත වනයක්ද යන්න පිළිබඳව. එහි අයිතිය තියෙන්නේ කුමන ආයතනයක් යටදේද, එම වනයේ සැරිසරන සත්තු පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා.
ඉන්පසුව අපි වනය ගවේෂණය සඳහා යන දිනේ කුමක්ද කියලා තීරණය කරන්න ඕන. ඒ වගේම ඒ සඳහා යන වේලාව අපි කලින්ම තීරණය කරන්න ඕන. දුවේ පුතේ, අපි දැන් යන ප්‍රදේශය, දිනේ වේලාව තීරණය කළා. ඉන්පසු අපි යා යුතු ගමන් මාර්ගය පිළිබඳව තීරණය කළ යුතුයි. ඕනෑම කැලෑවක හෝ වනයක එම වනයට ඇතුල් වල මාර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. එම නිසා අපි තීරණය කළ යුතු වන්නේ අපි කැලෑවට ඇතුල් වන ප්‍රදේශය පිළිබඳව.
ඉන්පසුව අපි මෙම වන ගවේෂණය සඳහා රැගෙන යන උපකරණ මොනවද කියලා සාකච්ඡා කරලා තීරණය කරන්න ඕනේ. අපි තීරණය කරන උපකරණ හා භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලත් අපි සාකච්ඡා කරන්න ඕන. ගමනට අවශ්‍ය මූල්‍ය පහසුකම් අපි කල් තියාම සූදානම් කරගන්න ඕන.
දුවේ පුතේ, වන ගවේෂණයේදී තවත් වැදගත්ම දෙයක් තමයි වන ගවේෂණය සඳහා අවසර ලබා ගත යුතු ස්ථාන සහ ආයතන වලින් අවසර ලබා ගැනීම. අවසර ලබා ගත යුතු පුද්ගලයන්ගෙන් අවසර ලබා ගැනීම, එම අවසර ලබා ගැනීමත් පාගමන්වදී වගේ ලිඛිතව ලබා ගැනීම වැදගත්.
ඒ සමගම ආදරණීය දුවේ පුතේ, අපි තව දෙයක් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ තමයි හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය. අනතුරු වලට මුහුණ දීමට සැලසුම් සැකසීම අපි කල් විසින් කල් තියාම කළ යුතු වෙනවා.
දුවේ පුතේ, වනාන්තර ගවේෂණයේදී අපිට නැතුවම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මාලිමා යන්ත්‍රය. ඔයාලා අහලා ඇති මාලිමා යන්ත්‍රය කියන්නේ මොකක්ද කියලා. දරුවනේ, මාලිමාව කියලා කියන්නේ අපිට දිසාව සොයා ගන්න පුළුවන් උපකරණයට. ඒ මගින් අපිට උතුරු දිසා පිහිටන ප්‍රදේශය පෙන්눔 කරනවා. ඒ මගින් අපිට අපි යන දිසාව හෝ අතරමං වෙලා ඇති අවස්ථාවක මාර්ගය සොයා ගන්න පුළුවන් වෙනවා.
අපි මාලිමාවකින් දිශාව සෙවීම කරනවා නම් එය සමතල පෘෂ්ඨයක් මත තියෙන්න ඕනි. එහිදී මාලිමා කටුව නිරන්තරයෙන්ම උතුරු දිශාව කරා යොමු වී තියෙනවා. ඒ අනුව අපිට මාර්ගසිතියම් ලකුණු කරගනිමින් ගමනේ යෙදීම කරන්න පුළුවන්. මාලිමාව භාවිතා කර දිශාව සොයා ගනිමින් අවශ්‍ය ස්ථානය කරා ළඟා විය හැකි.
දුවේ පුතේ, වන ගවේෂණයේදී මාර්ගසිතියම සකස් කිරීමට අපට සිදු වෙනවා. සම්මත සලකුණු පිළිබඳ අවබෝධය අප තුල තිබිය යුතුයි. ඒ සමගම සිතියම් වලට යොදන සම්මත සලකුණු හා සම්මත වර්ණ පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. සිතියම් වලට භාවිතා කරන සම්මත සලකුණු සහ වර්ණ පිළිබඳව ඔබගේ පෙළ පොතේ 76 සහ 77 පිටුවල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. පෙළ පොත පරිශීලනය කිරීමෙන් ඔයාලට ඒ පිළිබඳව හොඳින් අවබෝධ කරගත හැකි වෙනවා.
පුතාලා දන්නවද? දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේදීත් අපට මාර්ගය සොයා ගන්න ක්‍රමයක් තියෙන බව. ඒ තමයි අපේ පැරැන්නන් භාවිතා කළ තරු පන්ති සටහන් හඳුනා ගනිමින් ගමන් කිරීම. ආදි කාලයේ මේ තරම් පහසුකම් සහ නවීන උපකරණ නොතිබුණත් ආදි අපේ මිතුන් මිත්තන් රාත්‍රී කාලයේදී විවිධ ස්ථාන සොයාගත්තේ ආසේ දිස්වන තරු රටා අධ්‍යයනය කිරීම මගින්. ඒ තරු රටා පිළිබඳව හා තරු පිළිබඳව ඔයාලට මම ටිකක් කියන්න. ඒ තරු තමයි පුතේ පහන් තරුව, ඉරබටු තරුව, නගුල, හද්දින්නත් තරු, මහවලසා, කුඩා වලසා, මහබල්ලා, දකුණු කුරුසය, ගෝනස්සා, එඬේරා, සිංහයා, දඩයක්කාරයා යන ඒවා.
මෙම තරු පන්ති වලින් එක් එක් ඒවා අපිට වර්ෂයේ පුරාම දකින්න හැකියාවක් නැහැ. මෙම තරු පන්ති වලින් සිංහ යන තරු පන්තිය මැයි සහ ජුනි මාසවල දැකිය හැකියි. ගෝනුස්සා අගෝස්තු සැප්තැම්බර් මාසයන් වලදී දකින්න පුළුවන්. එඬේරා කියන තරු රටාව අපිට දකින්න පුළුවන් වෙන්නේ මැයි ජුනි මාසවලදී පමණයි. මහබල්ලා කියන තරු රටාව අපිට දකින්න පුළුවන් වෙන්නේ පෙබරවාරි මාර්තු මාසවල පමණයි.
ඔරායන් හෙවත් දඩයක්කාරයා මැයි ජුනි මාසවල දකින්න අපිට පුළුවන් වෙනවා. දකුණු කුරුසයත් අපිට දකින්න ලැබෙන්නේ මැයි ජුනි මාසවල පමණයි. මහවලසා හෙවත් නගුල මැයි ජුනි මාසවල අපට අහසේ දැක ගන්න පුළුවන්. හද්දින්නත් තරු අපිට බලන්න පුළුවන් වෙන්නේ පෙබරවාරි මාර්තු යන මාසවලයි. කුඩා වලසා හෙවත් කුඩා නගුල් තරුවත් අපට දිස් වෙන්නේ මැයි ජුනි මාසවල පමණයි දුවේ පුතේ. මිතුන සහ වෘෂභ යන තරු පන්ති අපට සෑම වර්ෂයකම පෙබරවාරි සහ මාර්තු මාසවල දැක ගන්න පුළුවන්.
ඉතින් දුවේ පුතේ, අපි අද දිනේ කතා කළා එලිමහන් අධ්‍යාපනය පිළිබඳව. එහිදී අපි විවිධ එලිමහන් ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කළා. ඒවයින් අපිට තියෙන ප්‍රයෝජන පිළිබඳව සාකච්ඡා කළා. ඔයාලට මතක ඇති. ඒ වගේම පාගමන් වර්ග පිළිබඳව සහ කැලෑ ගවේෂණ පිළිබඳව අපි සවිස්තරාත්මකව කතා කළා. ඒ නිසා අපි හිතනවා ඔයාලට එලිමහන් අධ්‍යාපනය පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා.
10 ශ්‍රේණියේ 4 වන පාඩම අපි මෙතනින් අවසන් කිරීමට තමයි සූදානම් වන්නේ. එම පාඩමට අදාළ වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු යන ක්‍රීඩා ත්‍රිත්වය සහ එලිමහන් ක්‍රීඩා යන පාඩම් සියල්ල අපි ඔයාලට කියලා දුන්නා. එහෙමනම් අපි ඔයාලට පොඩි පැවරුමක් දෙනවා. දුවල පුතාලට ඒ දේ ගෙදරින්දම් කරන්න පුළුවන්. ලබා දෙන පැවරුම තමයි පුතේ, ඔබගේ නිවසේ සිට පාසල දක්වා මාර්ගසිතියම ඔබ විසින් නිර්මාණය කරන්න. එහිදී ඔබට අවශ්‍ය කරන මාර්ග සංඥා, සම්මත සලකුණු, හදිසි අනතුරකදී හෝ අවස්ථාවකදී දැනුම් දිය යුතු පුද්ගලයින් හෝ ස්ථාන පිළිබඳව අධ්‍යයනය කොට ඒවා විස්තර කරන්න.
ආදරණීය දුවේ පුතේ, අපි අදට નિયમિત පාඩම අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මෙතෙක් වේලා අපි සමග රැඳී සිටි ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. සියලුම දුවල පුතාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නා මා උඩුගම අධ්‍යාපන කලාපේ දෙල්ලව මහාවිද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා භාර ආචාර්ය V.S. ජගත් රංජීව.
මම උඩුගම අධ්‍යාපන කලාපයේ නාගොඩ රාජකීය ජාතික පාසලේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා භාර ආචාර්යනි NGS අනුරාධා.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සෞඛ්‍ය විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇති වී තිබේ නම් HEA හිස්තනක්, Q හිස්තනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 0.7481 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර